மஞ்சித்தும்
கரும் உலாசனாரோடு சபாபத்துவனி அப்பேரட்டே ஸ்ரீலங்கா பார்லிமேந்து நியோஜனைகள கரு பார்லிமேந்து மந்திரித்துமைக்கு சா கபினட் அமாத்தித்துமைக்கு வசேங் தீர்க காலையாக சேவேகள கேன் சொக்சிமெத்துமாக அபாவே பிடிபந்த சோகே பலக்கரன் அவஸ்தாவட்ட வத்தன கீப்பியாக கிகுத்துக்குரண்ட சத்துட்டு வேணும் அப்பி பிரதம் வத்தாவட்ட லமா மந்திரி வருளிச இக்தாசனமசி அசு நமி பார்லிமேந்துவட்ட பெமினின் விட்ட சொக்சி மெத்துமா எக்ஸஜாதிக பக்ஷ பிரேமதாச ரஜே மந்திரி வரேக் வசேங் மீ பார்லிமேந்துவே கட்டியுத்துக்கள் ஒபத்துமாத் நேக்கல சிட்டியா ஏகாலே பார்லிமேந்துவே திபுன விசேஷத்துவே தமாய் மீ பார்லிமேந்து ஹெம வெளியே ஆசன பிரில திபுடி பிரேமதாச ஜனாதிபதித்துமாக யுகேதி மேம ஹிஸ்ஸாசன வல்ட்ட கதாக்கரண சிரித்தா அப்பே பார்லிமேந்துவே திபுண்ணே மோத எத்துமா பார்லிமேந்துவே பிவிசும் துரட்டுவே பிட்டவும் துரட்டுவே தெக்கேம பூர்ணகாலினோ இன்னு நெத்துவ பிட்டத்துவ என்ன மந்திரி வரு செக்கல்ல வார்த்தா கிரீம சந்தா வினம காரிய பெவரீமக் சித்தகல்ல திபுணும் எனிசா மெத்தியமைத்து ஒரு சியலு தினா பார்லிமேந்தூத்துல ஓனம பிரச்சனையாக குணத் என்ன மே பார்லிமேந்தூ காம்பரையாக துல ஹிட்டிய நெத்தாங் மேத்துல இந்தகன ஹிட்டியா ஏ பிரேமதாஸ் ஜனாதிபதித்துமா எக்ஸஜாதிக பக்சேர் லபாதும் ஆதர்சேத்தமாய் இகனகன்ன திகட்டம பார்லிமேந்தூ துல இந்தலா ஏ சந்தா விவித விவாதவள்ட சக்ரியலிச தாயக வேண்டிய இது அப்பி சினிமாவோ பண்டார நாயக மெத்தினியகே நாயகத்துவே அட்டத்தி டெங்காலி இன்ன மந்திரி வருண்ட வடா வினஸ்வ பார்லிமேந்துவட்ட பெமினிமே காரிபாரியட்ட பிரமுகத்தாவையாக லபலது டொக்சிமெத்துமாக திபுன பிரதான லட்சணத்தமாய் எத்துமா இத்தாம சத்துரலிச இங்கிலீஷி பாசாவின் பமனா இத்தாம வியக்த கதாவாக் அதாஸ் தெக்கிமக்தமாய் கரான் ஏ பார்லிமேந்துவ அசூகணங்குள பார்லிமேந்து அவசியம் மேத்தியன தத்துவேட்ட வட இத்தா விஷால பிருண பிரபுத்த சன்வாதியாக கத்திவின பார்லிமேந்து விபக்சே மந்திரி வருளை சாப்பிட்டாத் சூதானம் விளையவில்ல இத்தாம கரதரேக்கின் துறவோ பாதா கிரிமக்கின் துறவோ இத்தா ஹுந்தட கதாக்கரண்ட தேட்ட கந்தென்ன பிரிசுக்கு தேட்டிய ஏகர்ன கதாவளதி வகக்கிமின் துறவோ ஓனி பொருவாத் தேங்காலி வகிக்கியன்ட பே இதோ லலித் எத்துரத் முதலி காமினி திசாநாயக்கல வகி மாத்துரு விபக்சே அப்பிட்ட காரியால்ட்ட கதாக்கல்ல கீனோ மேக்க எத்த கருண சங்கியாவ தத்தே பொட்டக் வரதி நிவரதி கொளோத் ஒபுத்துமாட்ட ஹொந்தாய்க்கிய இதையும் விபக்சே அயவ மீ மர்தனே கலையுத்து தர்ஜனே கலையுத்து காலதான் மினிசு பிரிசக்கியல கவதாக்கத்தே ஆண்டு காலிஹிட்டப்பு பிரபுத்த மெத்தியமத்துவரு செலக்குவேனே விசேஷம் இத்தாம பீஷணயுகேதி பார்லிமேந்து ஏத்துல இத்தாம தர்ணுலெச வாத விவாத கரப்பு ஆரக்ஷக அமாத்திய ரஞ்சன் விஜயரத்ன மெத்துமா இத்தாம தர்ணு விவாதவள்ட பெற்றில்ல பார்லிமேந்துவே கேன்டீன் எக்கட்ட கியாட்ட பாசே விபக்சே மந்திரிவரு சியலுதனாட் இத்தா விஷால ஆரக்ஷாவக்கா கௌரவ கலபாதிமசனா நிரந்தரம் கட்டியுத்துக்கல்ல திவங்கத வைத்த மாத்மி அத பார்லிமேந்து நியோஜனைக்கன்னு மாத்திரும் மியகியாட்ட பாசே கீ தினக்குட்டு ஹிம கதாக்கரண்ட புழுவங்கம சோக யோஜனாவளதி லபெய்தகின பிரஸ்னே திபுணா கேன் சொக்சி மெத்துமா அவசியம் இத்தாம குணயாப்பா கவதாக்க தமங்கே குமண பிரதிவிருத்த மத்ததர்ண கெனக்குட்டுனா வைரச்சேத்தனாமே யுத்துவ விவேச்சனையாக நொக்கல விச்சாரையா நொக்கர கிசிம புத்கலிக மடகசீமக்கட்ட மமதன்ன காலே துல நியங்காக்காரேங்கோ அநியங்காக்காரேன் தாயக்க நோன சிரேஷ்ட மினிசெக்லெஸ் தமாய் மம கேன் சொக்சி மெத்துமாவ பாசி ஜாதிக்கே கூனாத் குமண ஜாத்தியக்கட்ட ஆயத்துனாத் அப்பி கௌரவத் அதான ஆகம நோன ஆகம கதவுவாத் எத்துமா மினிசெக் விதியட்ட உத்தும் மினிசெக்கே கியலா மம தாக்கினோம் திதாசெகேதி எக்ஸஜாதிக பெருமுன் ரஜே லபுன அவஸ்தாவிதி රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා කේන් චොක්සිමැතිතුමාව මුදල් අමාත්‍ය ධූරයට පත් කළා. මට ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරයත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධූරයත් ලබලා දුන්නා. ඉතින් මගේ ඇමතිවරයා වශයෙන් වැඩ කරන්න උනේ චොක්සි ඇමතිතුමා සමඟ. ඒ කාලය ලංකා ඉතිහාසයේ ආර්ථිකමය වශයෙන් අමාරුම කාලය. ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙක් කරේ නැති දෙයක් කරලා රට අගාධයට ගෙනිහිල්ලා තිබුණා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. නිදාසින් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථිකයේ ආපස්සට ගිහිල්ලා ආර්ථික වර්ධන වේගයේ ඍණ වෙලා ඒක පුද්ගල ආදායම අඩු වෙලා මුළු රටම ගිනි අරන් තියෙන රටක් තමයි අපි බාරගත්තේ. ඉතින් මේ ඍණ ආර්ථිකයේ ධන කිරීම සඳහා වෙන වගකීම පැවරලා තිබුණේ මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමති කේන් චොක්සිමැතිතුමා. මම නියෝජ්‍ය මුදල් ඇමති. චරිතරත්වත්ත ලේකම්තුමා. උපදේශකතුමා ආර් පාස්කර්ලිංග මැතිතුමා. ඉතින් අපිට විශාල වගකීමක් තිබුණා. මම හැමදාම හිමිදිරි පාන්දර 6ට භාණ්ඩාගාරයට එනවා. ඊට ටික වෙලාවකට පස්සේ Taman විසින්ම රතේ පදෝගන චරිතරත්වත්ත ලේකම්තුමා ඇවිල්ලා මගෙත් එක්ක උදේට ටිකක් වෙලා මේ තියෙන තත්ත්වේ කතා කරනවා. හැබැයි හැමදාම දවල් වෙලා තමයි උසාවි ගිය පුරුද්දට චොක්සි ඇමතිතුමා අමාත්‍යංශයට එන්නේ. එතුමා එක ලියවිල්ලකට අස්සම් තැබීම සඳහා මුළු ලේඛනයම සම්පූර්ණයෙන් අකුරක් නැර කියවන. කියවලා 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 ඉවරලා තමයි තමන්ට ඒ අදාළ කරුණ පිළිබඳ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබුණට පස්සේ තමයි අස්සන දාන්නේ. බොහොම හිමින් ක්‍රමානුකූලව තමයි ඒ කටයුතු ටික කරන්නේ. එතුමා අමාත් භාණ්ඩාගාරයට පැමිණියාට පස්සේ දිගටම භාණ්ඩාගාරයේ කටයුතු වල නිරත වුණා. අපි මේ තිබුණ ගිනිගත් තත්ත්වයේ තුල සතිපතා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. ඉතින් මාධ්‍ය සාකච්ඡාවේ ඉංග්‍රීසි මාධ්‍යෙන් පමණයි චොක්සි ඇමතිතුමාට වඩා හොඳින් යමක් කිව හැකි. ඉතාම පොඩි කරුණු ටිකක් එතුමා ඉංග්‍රීසියෙන් කියනවා. මම ඊටු ටික මාධ්‍යයට සිංහලෙන් ඔක්කොම ටික කියනවා. ඒ කාලය තුලදී අපි රටේ ණය ගන්න බෑ. රටේ ආදායම් මාර්ග වැටිලා වියදම් වැඩි අයවැය පරතරේ පියව ගන්න බෑ. එක්කෙනෙක්වත් රස්සාවට බඳව ගන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඉතාම දරුණු කොන්දේසි ප්‍රමාණයක් නියම කළා. දසම තුනකින් අයවැය පරතරේ වැඩි කරන්නවත් ඉඩ දුන්නේ නැහැ ඒ කොන්දේසි යටතේ. එතකොට අපිට සිද්ධ වුණා මේ රටේ මිනිස්සුන්ට කොහොමද නිෂ්පාදනයේ ආදායම වැඩි කරන්න ක්‍රියා කරන්න කියලා. ඉතින් අපි බදු සමාපනතක් ගෙනාවා. බදු සමාපනතෙන් කිව්වේ කාලංගහරි මුදල් තියෙනවා නම් ඒවා ඵලදායි දෙයක ආයෝජනය කළාම කිසිදු බදු අය කිරීමක් නැහැ, ප්‍රශ්න කිරීමක් නැහැ, නඩු පැවරීමක් නැහැ කියලා. මේක ආදායම් බදු වලට විතරයි අපි යෝජනා කළේ. මම අදත් දන්නේ නැති ක්‍රමයකට වක්‍ර බදු වලටත් එය කොමාරි පනතේ ඇතුල් වෙලා තිබුණා. ඒ අවස්ථාවේ බොහෝ කළු සල්ලි බ්ලැක් මනි තිබුණා, ඒ වයිට් මනි කළා. මේ පනත් ඉදිරිපත් කළේ අපි වුණා. මේ අවස්ථාවේදී බදු සමාපනතේ බදු සාහනයක් ලැබීම සඳහා චොක්සි ඇමතිතුමාවත් මමවත් චරිතරත්වත්තවත් මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ලිපිගොනුවක් ඉදිරිපත් කළා නැහැ. එතුමා විශාල ධනයක්කට හිමිකම් කිව්වා වෘත්තිමය දක්ෂයෙක් ලෙස. මම ආදායම් බදු ගෙවන්නෙක් ලෙස විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ ඉඳන් ඉඳලා තියෙනවා. මම ඉතරයි මං හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ආදායම් බදු ගෙවලා ඇත්තේ. එනිසා අපිට හංගන්න දෙයක් තිබුණේ නැහැ. අදත් ඕන කෙනෙක්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන් බදු සමා පනත යටතේ මුදල් ඇමතිවත් නියෝජ්‍ය මුදල් ඇමතිවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වත් බදු සමාව සඳහා වෙන පනතෙන් පුද්ගලික ප්‍රයෝජනයක් ලැබුවේ නැහැ. රටට තමයි ඒ ප්‍රයෝජනේ ලබන්න සකස් කළේ. මේ මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ල සිද්ධ වෙන කාලෙක චොක්සියමෙතුමා වගේ මුදල් ඇමතිවරේ රටකට ආදර්ශයක් ජාතික වස්තුවක්. මොකද එතුමා ට මුදල් අමාත්‍යාංශයේ හිටියහම එක අසනකින් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දේවල් සඳහා ඉඩ ප්‍රස්ථා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මම උදාහරණයක් ලෙස සඳහන් කළොත් අපි සීනි කිලෝකට රුපියල් 30ක බද්දක් තියෙනවා. ඒක 725ට අඩු කළොත් 725 යටතේ දන්න අඳුරන ඥාති හිතමිත්‍රාදීන්ට සීනි ගෙන්නන්න කියලා ගොඩ ගහලා සීනි නරක් වෙන්නේ නැහැනේ. ඊට පස්සේ නැවත වතාවක් දේශීය උගොවි ආරක්ෂා කිරීම සඳහා කියලා තර්කයක් හදලා සීනි කිලෝකට රුපියල් 20ක බද්දක් නැවත පැටෙව්ව 1 කිලෝකට 19යි 775 ගානේ කිලෝ ලක්ෂ ගණනකට එක වරලාභයක් ලබන්න පුළුවන්. බදු ගෙවිය යුතු වාහන ප්‍රමාණයකට මුදල් අමාත්‍යවරයාට තියෙන බලතල යටතේ බදු නිදහස් එකක් ගැහුවොත් ඒවැ තියෙනවා නියං හා අනියං ආකාර ප්‍රයෝජන. මේ කිසිම දෙයක් සඳහා අබමල් රේණුවකින්වත් දායක නොවුණු මුදල් ඇමතිවරයෙක් ලෙස නිර්භයව රටට සහතිකයක් දෙන්න පුළුවන් මුදල් ඇමතිවරයා කේන් චොක්සි ඇමතිතුමා. සානියෝජ්‍ය ඇමතිතුමා. ඉතින් ඒ නිසා මේ එතුමා මට හම්බුවෙච්ච දේශපාලනඥයෝ අතර කිසිම දේශපාලනඥයෙකුට මඩ නොගහපු වෛර නොකරපු පුද්ගලික තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා තනතුරු භාවිතා නොකළ අපිස්තරිතයක් තියෙන සිහින් අනින් කතා කරන ඉතාම වැදගත් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්මේ. පසු කාලයේදී එතුමා විවේකී වින්න අවස්ථාවලදී ඒ කොළඹ නිවසේ එතුමා දරු මුරුම්පුරන්ට මහත්සේයා ආදරය කළා. මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියේදී මට කතා කරලා කිව්ව බන්දුල මිනිබිරියෙක්ගේ මොනවද චෙස් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය. මේක ජාත්‍යන්තර තරඟවලට යැවීම සම්බන්ධයෙන්. ඉතින් ඒ අවස්ථාවේ මට කිව්වා දැන් මගේ සතුට මේ දරුවන්ගේ දරුවෝ මේ විවිධ තරඟවලට ගිහිල්ලා ජයග්‍රහණය කිරීම ඒවට යැවීම එහෙම ඒව බොහොම සන්තෝෂෙන්. මේ සාමාන්‍ය දේශපාලනඥයෙකුට ලබන්න බැරි බොහොම පිරිසුදු සන්තෝෂිකින් තමයි එතුමා මිය ගියේ. නමුත් අවාසනාවට අපේට අවමංගල්‍ය උත්සවයට මට සහභාගි වෙන්න බැරි වුණා. මොකද ඒ ආගමේ චාරිත්‍ර අනුව ඉතාම කෙටියෙන් සිද්ධ වෙන දෙයක් නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ දිගටම අඛණ්ඩව එතුමාගේ සේවය ලබා දුන්නා. මේ පාර්ලිමේන්තුවේ අනික් විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂේ හිටපු ජනාධිපතිතුමාගේ සියලු දෙනාගේ බලවත් ශෝකයක් පවුලේ සියලු දෙනා වෙත ප්‍රකාශ කරමින් චොක්සේ අමෙත්තුමාට එතුමාගේ ඇදහූ ආගම අනුව ලබාගත යුතු උතුම් ස්ථානයට පැමිණ ලැබේවායි පතමින් මගේ වචන කිපය අවසන්.
ස්තුතියි ගරු විජේදාස රාජපක්ෂ ඇමතිතුමා.
ගරු සභාපතිතුමනි, අද දින අපි මේ ශෝක යෝජනාව පිළිබඳව සාකච්ඡා කරන්නේ අදහස් දක්වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට විශාල ගෞරවයක් ලබා දුන්න ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වශයෙන් කටයුතු කරපු ජනාධිපති නීතිඥ කේන් චොක්සි මැතිතුමාගේ අභාවය සම්බන්ධවයි. එතුමා නියෝජනය කළේ නීතිඥ වෘත්තිය. මීට පෙරත් අපි ඒ වගේ මේ සභාවට විශාල ගෞරවයක් ගෙන දීපු බොහෝ දෙනා ගැන කතා කරා. ඒ වගේම ශ්‍රේෂ්ඨ නායකත්වයක් දරපු තවත් නායකයෝ ගණනාවක් ගැන මේ වගේ ශෝක යෝජනා අපි මේ පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ නීතිඥ වෘත්තිය නියෝජනය කරමින් මේ සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු ඇමතිවරු වශයෙන් කීප දෙනෙක් ගැනම සාකච්ඡා කළා. විශේෂයෙන්ම ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා වගේ ජනාධිපති නීතිඥවරු. අපි ඒ අවස්ථාවේදී සඳහන් කළ අවාසනාවකට වගේ ඒ තුන් දෙනා ගැනම අපි ශෝක ප්‍රකාශ කළේ. ඒ තුන් දෙනාම ඝාතනයන්ට ලක්වෙලා ජීවිතක්ෂයට පත්වෙච්ච උදවිය. ඒ වගේම මේ සභාව ගත්තොත්, පාර්ලිමේන්තු ඉතිහාසය ගත්තොත්, බොහෝ වශයෙන් රටට කැපී පෙනෙන සේවාවන් ඉටු කරපු ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් විදිහට කටයුතු කරපු අය නීතිඥ වෘත්තිය නියෝජනය කරමින් පැමිණි අය. ඩඩි සේනානායක මැතිතුමා බැලුවත්, SWRD බණ්ඩාරනායක මැතිතුමා, JR ජයවර්ධන ජනාධිපතිතුමා, බොහෝ ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, වර්තමාන අග්‍රාමාත්‍යතුමා බැලුවත් මේ නීතිඥ වෘත්තිය තුළින් තමයි දේශපාලනයට පිවිසුනේ. ඉතින් කේන් චොක්සි මැතිතුමා ගැන අපි කතා කරනකොට විශේෂයෙන්ම මට ඒ සම්බන්ධව පවතින පුද්ගලික අත්දැකීම් එක්ක තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ. මම නීතිඥ වෘත්තියට ඇතුල් වෙන කාලේ එතුමා විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ දෙකේ පූර්ණ කාලීනව කටයුතු කරමින් හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්. විශේෂයෙන්ම සිවිල් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳව ඒ නීති සම්බන්ධව තමයි එතුමා නඩුහබොල්ලට පෙනී සිටියේ. අවස්ථා කීපයක් තිබුණා මටත් නඩු කීපයකදී එතුමාගේ කනිෂ්ඨ නීතිඥවරයෙක් වශයෙන් පෙනී සිටින්. ඒ වගේම පසු කාලයේදී එතුමාට විරුද්ධව දිගින් දිගටම නඩුවල අපි දෙපැත්තේ නීති තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඉතා උග්‍ර ලෙස අධිකරණවලදී ඒ නඩු වෙනුවෙන් සටන් කරලා තියෙනවා. හැබැයි ඒ කුමන තර්ක විතර්ක ඉදිරිපත් කරත් නඩු අවසන් වුණාම එතුමා බොහොම මිත්‍රශීලීව කතා කරලා එකට ගිහිල්ලා අපේ ඒ භෝජනාගාරයේ තේ එකක් බීලා ඒ මිත්‍රශීලීත්වය රඳවගෙන තමයි එතුමා කරන දෙයක් කරේ. වෘත්තියේ නිපුණත්වයේ කියන එක එතුමාට ඒ තරමට තිබුණා. කවදාවත් ඒ නඩු හබ නිසා පුජ්‍යලිකව කෙනෙක් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවත්, තරහ වෙන්නවත් ඒ වගේ ගතිගුණ එතුමාට තිබුණේ නැහැ. අනිත් පැත්තට ගත්තම එතුමා නීතිය සංවර්ධනයට විශාල සේවයක් කරලා තියෙනවා. අධිකරණවල නඩු තීන්දු මගිනුත් මේ රටට අවශ්‍ය නීතිය විකාශය සිද්ධ වෙනවා. රටේ නීතිය හදන්නේ මේ පාර්ලිමේන්තුව. හැබැයි පාර්ලිමේන්තුව අමතර ලෙස විශාල වශයෙන් එදිනෙදා අධිකරණවලදී නව නීති නිර්මාණය වෙනවා. මේ නීති නිර්මාණය වෙන්නේ අර්ථ නිරූපණ ආශ්‍රයෙන්. එම නීති අර්ථ නිරූපණය කිරීමේදී අධිකරණයට එය කළ හැකි වන්නේ නීතිඥවරුන් ඉදිරිපත් කරනු ලබන නීති තර්ක මත. එතකොට නීති වර්ධනයට අවශ්‍ය නවීන නීති තර්ක ඉදිරිපත් කිරීම තුළ විනිශ්චයාසනයේ සිටින විනිශ්චයකාරතුමන්ලට ඒ පිළිබඳව වඩාත් යෝග්‍ය අර්ථ නිරූපණය නීති පොතේ තියෙන අර්ථ නිරූපණයෙන් ඔබට ගිහිල්ලා වඩාත් සුදුසු දේ මේයි කියලා අර්ථ නිරූපණය දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව එතුමා විශාල දායකත්වයක් දීලා තියෙනවා. අපේ ශ්‍රී ලංකා නීති වාර්තා අරගෙන බලපුවාම එතුමා ඉදිරිපත් කරපු නීති තර්ක මත අපේ රටේ උපරිමාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දීලා තියෙන නඩු තීන්දුව ඕන කෙනෙකුට අදත් කියවල බලන්න පුළුවන්. එතුමාගේ දායකත්වය කෙසේ සිද්ධ වුණාද කියලා නීතිය සංවර්ධනයට. ඒ වගේම එතුමා නීතිඥ වෘත්තියට අවශ්‍ය කනිෂ්ඨ නීතිඥවරුන් විශාල සංඛ්‍යාවක් මේ වෘත්තියට දායාද කරලා තියෙනවා. ඒ අතිනුත් එතුමා විශාල සේවයක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම දේශපාලනික වශයෙන් ගත්තම අපේ බන්දුල ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා වගේ එතුමා හැමදාම එක්සත් ජාතික පක්ෂයට බොහොම ලැදිව එක්සත් ජාතික පක්ෂයේ සියලු කටයුතු වලට සහභාගි වෙමින් ජීවිත කාලය පුරා කටයුතු කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් අවස්ථා ගණනාවක් කටයුතු කරා. මුදල් ඇමතිවරයා වශයෙන්, ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දීර්ඝ කාලයක් සමාජිකයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඉතින් එතුමාගේ අභාවය නීති ශේෂ්ත්‍රයට වගේම ආදර්ශමත් දේශපාලඥයෙක් වශයෙන් කටයුතු කරලා එතුමා අභාවප්‍රාප්ත වීම නිසා ඒ දේශපාලන ශේෂ්ත්‍රෙත් යම් හිදසක් ඇති උනායි කියලා කිව්වොත් නිවැරදි. එතුමා ඒ ගත කරපු නිහඬ ඒ වගේම බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් එතුමා ඒ ගත කරපු ජීවිතය තුළ අපි දන්නවා එතුමාට පරලෝ සුගතියක් ලැබෙන බව. එතුමා ඒ අදහන විශ්වාස කරන ධර්මයන් තුළ ආගම් තුළ එතුමා ප්‍රාර්ථනා කරන විමුක්තියක් අත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ ආදරණීය බිරිඳට, දරුවන්ට, සියලු දෙනාට අපගේ කනගාටුව මේ අවස්ථාවේදී නැවත වතාවක් ප්‍රකාශ කර සිටිනවා.
ස්තුතියි. ගරු ජයම්පති වික්‍රමරත්න මහත්මයා.
Honorable presiding member, I wish to thank you for giving me this opportunity to say a few words on this occasion when we are remembering one of Sri Lanka's legal luminaries, a former Minister of Finance, a former Minister of Constitutional Affairs, and above all, a gentleman. Mr. Choksi was one of the first to be appointed as senior attorney at law under the 1978 constitution. Senior attorneys at law were later redesignated as provincial as president's counsel. It is also important to note that his father was also a queen's counsel in Sri Lanka. Mr. Choksi came from a very rather tiny community of the Parsi community in Sri Lanka, but I believe he was nominated to parliament through the National List not to represent that small community but rather in recognition of his services as a lawyer, and because of the contribution he could make in parliament, and which he did to the utmost. As a lawyer, he excelled in several fields, in the civil law, commercial law, and also in public law. Later in life, he took up a number of important public law cases. The law reports of this country bear testimony to the contribution that the late Mr. Choksi made to the development of the law. I had the opportunity of interacting with him closely in the year 2000, when under the Chandrika Bandaranaike Kumarathunga government, talks were on between the UNP and the People's Alliance on a new constitution. I happened to be the secretary of the talks. I remember at one stage, President Kumarathunga requested Mr. Choksi to draft the first chapter of the 2000 constitutional bill, which I have with me today. Chapter 1 of the 2000, this is not much known, on the people, the state and the sovereignty in the 2000 constitution bill was drafted by Mr. Choksi. He readily agreed when President Kumarathunga requested him to draft that particular chapter, and I was able to interact with him. I was I also contributed in my own small way, and found him to be very flexible, and also he was prepared to take our views into consideration. So, and now we are the two parties. Today there is no People's Alliance, but there is the Sri Lanka Freedom Party and the United National Party, which unfortunately in the year 2000 unable to come to an understanding, come to a complete agreement on the new constitution, also because the general election was just a few weeks away. And there is another lesson that we have to draw from constitution making in Sri Lanka, or rather attempts at constitution making in Sri Lanka, that you cannot adopt a new constitution in the last year of parliament. Now you have the Sri Lanka Freedom Party and the United National Party and even the Tamil Nationalist Alliance, the various other parties which have base among the in the Muslim and the upcountry Tamil communities, all working together, and this is a golden opportunity to honor people like Mr. Choksi, who did his best to contribute to constitution making in 2000, although the constitution did not come through. He was a very friendly person in Alstorp, quite a popular person. He was not a man of many words, but he was very popular, and he treated his juniors very well. And in fact, there is a story. No, he was a man of perfection. He knew on his table, in his chambers, there was a place for everything. This book here, the pens are here, the stationery is here. And while he went out, juniors used to change those places. They would keep the pen in another place, the pencil in another place. His juniors told me that he would come back to chambers, sit in his chair, and immediately find, notice that something has been changed. So before he started discussions with his juniors, he would put everything back in its original place. He was so particular as to how his table should be arranged. His son also joined the profession, and he now a senior lawyer. I take this opportunity on my behalf, and also the Lanka Samaja Party majority group, which I represent in Parliament, especially as a legal practitioner, to convey my deepest sympathies to the Choksi family at this moment when we have lost a legal luminary and a person who has contributed to the development of the law in this country. Thank you.
Thank you. Honorable R. Sambandan.
Thank you, Mr. Presiding Member, for giving me the opportunity to say a few words on this condolence motion pertaining to the late Mr. K. N. Choksi. I had known Mr. Choksi, sir, before I came into Parliament, and long before he came into Parliament. When I was a regular practitioner in the District Court of Trincomalee, Mr. Choksi used to come frequently to the District Court of Trincomalee, and he used to be the junior to Mr. C.G. Veeramanthri, who was a very respected and senior lawyer in this country, who subsequently became a judge of the Supreme Court and also served on international courts and tribunals before he returned to Sri Lanka. And he now is presently in Sri Lanka. Mr. Choksi himself is a very eminent lawyer, sir. His father, Mr. Choksi, was also a very leading lawyer, a very senior Queen's Counsel, at a time when we had Queen's Counsel, they're not President's Counsel. He used to be in the company of persons like Mr. H.V. Perera, Mr. R.L. Perera, Mr. Nami Bira Surya, Mr. E.B. Vikramanayake, Mr. G.D. Ponnambalam, Mr. S.J. Vichelvanagam. I'm taking my mind back to the most senior, much celebrated lawyers in this country, who are not President's Council but Queen's Council, and Mr. Choksi's father, the late Mr. Senior Choksi, was one such eminent person. Mr. Choksi himself was a very eminent lawyer. He was appointed a President's Council and appeared in many important cases. He was associated with the United National Party. He appeared in a number of cases, important cases on behalf of the UNP, and I believe he also appeared for Mr. Premadasa in all the cases that Mr. Premadasa had to face or contend with in the course of his political career. Having been a member of the United National Party for a long time, sir, Mr. Choksi was nominated to Parliament several times on the national list, and he served in Parliament. He was one of those persons who was appointed on the national list for the reason that he was an eminent person, and it was believed that his contributions in Parliament would bring about healthy changes and would contribute substantially to achieving what Parliament is intended to achieve, that is good legislation. And Mr. Choksi, I think, was appointed a Member of Parliament by the United National Party for that reason, and he served in Parliament for several terms and for a long time. And during his time as a Member of Parliament, he was a Minister in the UNP government, Minister in charge of Constitutional State Affairs, also Minister of Finance, and one must say that he discharged those functions with a reasonable measure of competence and in a manner acceptable to all the people. Mr. Choksi, by nature, sir, was a very kind person. He had a very kind disposition. He was a very pleasant person to deal with. He was a much respected person, both at the bar and by persons who were associated with him. Even in Parliament, he was a much respected person. And we all sincerely regret his demise. And because the persons like him are not easy to find, and his demise has indeed been a loss to everyone who had known him and also a loss to the country. I join my friends, my colleagues, sir, in extending to our deepest condolences to the family of the late Mr. K. N. Choksi, and we would like them to be assured that Mr. Choksi will always be looked upon us, will always be remembered by us with respect. Thank you, sir.
Thank you. ඉතම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේන් චොක්සි මැතිතුමාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක විචාරණම අනුමත කරමින් මම ඒ සමග එකතු වීමට කැමැත් වෙමි. රැස්වීමට අදාළ නිල වාර්තාවේ පිටපතක් ශෝකයට පත් පවුලේ අය වෙත යවන මෙන් පාර්ලිමේන්තුවේ මාලිකම්වරයාට මම නියෝග කරමි. සභාව කල් තැබීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තු එජෙන්ටිල් නොවැම්බර් 10 2 p.m.
පාර්ලිමේන්තුව නොවැම්බර් 10 වෙනිදා පස්වරු දෙකට යළි රැස්වේ.